ગરુ ઉદય ગામમાં પેલા મંત્રીતુમાં
ગરુ મૂલાસનારૂઢ મંત્રીતુમની મીટ કલીન અતુરુદાનુવન્ગે કાર્યાલય પિલિબંધ પનત પાર્લિમેન્તુએ સંમત ઉનાયન પાસુ જનાધિપતિતુમાન પ્રકાશ કર તિબુના મમ મેકટ અત્સં તબન્ને નહિ કિયા નિસા મેક ક્રિયાત્મક વેન્ને નહિ ઓબ બિહેવી યુતુ નહિ રણવિરુવા સુરક્ષિતાઈ કિયા නමුත් අපට මතකයි 2017 ඔක්තෝබර් මාසේ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවෙක් United Nations Special Rapporteur ලංකාවට ගොඩබැස්ස දවසේ හරියට එදා උදෑසන ගොඩබහිනවා නම් ජනාධිපතිතුමා එදා උදෑසනම ඒ අත්සන් කරලා නීතියක් බවට පත් කරා නැත්නම් ක්‍රියාත්මක වීමක් බවට පත් කළා ඒ ප්‍රතිඵලයක් විදියට අතුරුදාන් වූවන්ගේ කාර්යාලය පිහිටුණා පසුගිය අයවැයේ මුදල් වෙන්න උනා දැන් මේ වන විට කොටි හිතවාදීන් ලෙසට දීර්ඝ කාලයක් සමාජයේ ස්ථාපිත වුණු චරිත ගණනාවක් අද හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ රණවිරුවන්ගේ පිළිබඳ තොරතුරු එක්රස් කිරීමට පත් කරලා තියෙනවා. අතුරුදානුවන්ගේ කාර්යාලයට තොරතුරු එක්රස් කිරීම මිසක් නඩු පැවරීමේ අයිතියක් නැහැ. ඒක පෙන්නලා තමයි රටේ ජනතාවට රණවිරුවන්ට මේ ආණ්ඩුව ප්‍රකාශ කළේ බය වෙන්න එපා මේ පනතෙන් ඔබට හානියක් නැහැ කියලා. දැන් ඔන්න අතුරුදාන් චිත්‍රපටියේ දෙවන කොටස තමයි ආරම්භ වෙලා තියෙන්නේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ පනත අතිගරු ජනාධිපතිතුමන් මේ පාර්ලිමේන්තුවේ මේක විවාද කරන්න න්‍යාය පත්‍රයට දාලා තියෙන දෙවතාවක් අපි ගිහිල්ලා මේ පනතේ භයානකත්වයේ පෙන්නුවම ආණ්ඩුවේ නායකයන්ට කතා කරලා කල් දැම්මා. අපි කිව්වා කල් දැමීම නෙවෙයි විය යුත්තේ. මේක නරකයි නම් අද විවාද කරලා සම්මත කරත් නරකයි හෙට විවාද කරලා සම්මත කරත් නරකයි මේක සදාටම න්‍යාය පත්‍රයෙන් ඉවත් කරන්න කියලා. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. දෙවරක් කල් දැම්මා. එදාර එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවාට බිය වුණා වගේම මෙදා මාර්තු මාසේ ශ්‍රී ලංකාව පිළිබඳ සමාලෝචනයක යෙදෙන මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේ පැවැත්වෙන නිසා ඔන්න දඩිබිඩියේ මේ පනත ආපහු පාර්ලිමේන්තුවට ඇවිත් තියෙනවා. මේ පනතෙන් මොකද වෙන්නේ? ඇයි අපි මේකට බය වෙන්නේ? මේ පනත පිළිබඳ අපට අවබෝධයක් නැහැයි කියලා කියමු. මේ ආණ්ඩුවේ ඉන්න ප්‍රඥයන්ට වගේ අපිට තේරෙන්නේ නැහැ කියලානේ කියන්නේ. නීතිය පිළිබඳ මහාචාර්යවරුන්ටත් තේරෙන්නේ නැහැ කියලානේ මෙතුමාලා දැන් ප්‍රකාශ කරේ. අපිට තේරෙන්නේම නැහැ කියමු. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ලෝකයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වයේ දන්න රටවල් 196 අතුරින් මෙය අත්සන් තබා ක්‍රියාත්මක කිරීමට පිළි අරන් තින්නේ රැටිෆයි කරලා තියෙන්නේ රටවල් 58ක් පමණයි 196න්ම 58ක් පමණයි රටවල් 138ක් මෙය තමන්ගේ රටේ ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා අපිට තේරෙන්නේ නැත්නම් අපි හැරිලා බැලුවම ලෝක ප්‍රජාව මේ පනත ගැන බලන්නේ මොකක්ද කියලා. ලෝක ප්‍රජාවේ සාතිසේ බහුතරය රටක සුවිරිත යුද්ධයක් තිබුණු රටවල් නෙවෙයි. සාමකාමී රටවල් පවා මේ පනත අපේ රටේ සුවාදීනත්වයට සුවිරිභාවයට රටේ පැවැත්මට අනතුරක් මෙවැනි ප්‍රඥාප්තිය අපි අත්සන් නොකළ යුතුයි කියලා ජාත්‍යන්තරයේ සාතිෂේ බෞතරේ 196න් 138ක්ම මෙම ප්‍රඥාප්තිය තමන්ගේ රටේ ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ නිසාම පනතේ වගන්තියක්වත් කියවන්නේ නැතුව ප්‍රඥාප්තියේ වගන්තියක්වත් කියවන්නේ නැතුව අපිට නිගමනයට එළඹෙන්න පුළුවන් ලෝකේ පුරා සාතිෂේ බෞතරයක් රටවල් මේ ප්‍රතික්ෂේප කරන්නේ මේ රටකට අවදානම් වන නිසායි කියලා. අද ලෝකයේ බලවතුන් කියන ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් රාජධානිය විතරක් නෙවෙයි කලාපයේ බලවතා ඉන්දියාවත් මේ අත්සන් කරන්න ඉදිරිපත් වෙලා තමන්ගේ රට තුල ක්‍රියාත්මක කරන්න ඉදිරිපත් වෙලා නැහැ. මේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ පනතේ තුන්වෙනි වගන්තිය අතිශයින්ම භයානකයි. මට පොඩ්ඩක් කියවන්න ඉඩ දෙන්න. මෙතන කියන්නේ යම් තැනැත්තෙකු රජයේ නිලධරයෙකු වශයෙන් සිටිමින් හෝ රජයේ බලය පැවරීමක් මත ක්‍රියා කරමින් හෝ රජයේ බලය පැවරීම සහාය සහ අනුදැනු ඇතු ක්‍රියා කරමින් වෙනත් යම් තැනැත්තෙකු සිරභාරයට ගන්නා රඳවා තබා ගන්නා අයිතු ලෙස සිරත කර තබා ගන්නා පැහැරගෙන යන අපහරණය කරන හෝ වෙනත් යම් ආකාරයකින් එම තැනැත්තාගේ නිදහස අහිමි කරන. ඒතොර රාජ්‍ය අධිකාරිය පිළිබඳව ප්‍රශ්නේ තියෙන්නේ. ත්‍රස්තවාදයට මේකේ ප්‍රශ්නයක් නැහැ. පාතාලයට මේකෙන් ප්‍රශ්නයක් නෑ. පැහැරගෙනගින් අතුරුදාන් කරා කියන චෝදනාව පාතාලයටවත් ත්‍රස්තවාදයටත් එන්නේ නෑ. රජයේ හමුදා ඉලක්ක කර ගනිමින්මයි මේ පනත ඉදිරිපත් කරලා තියෙන්නේ. ඊළඟට යනවා මේ පනතේ පස්වෙනි වගන්තියට. පස්වෙනි වගන්තියේදී කියන්නේ මොකක්ද? උදර්පණය පිළිබඳ. ඒ කියන්නේ මේ සම්මුතියට අස්සන් තබා තියෙන වෙනත් රටක්. ඒ රටේ නඩුවක් ඇසීම සඳහා හෝ නඩුවකින් වැරදිකාරයා බවට පත් කළා වූ පුද්ගලෙක් ලංකාවේ ඉඳලා ඉල්ලනවා නම් ලබා දිය යුතුයි. මං අහගෙන ආණ්ඩු පැත්තෙන් කියනවා, මට මතක නැහැ මන්ත්‍රීතුමා කවුද කියලා, අපේ රටේ පුරවැසියන්ට මේක අදාළ නැහැ කියලා. මේ පස්වෙනි වගන්තිය ඉතා පැහැදිලිවම කියන්නේ යම් තැනැත්තෙකු උදර්පණය කිරීම සඳහා යම් තැනැත්තෙක් පුරවැසියෙකු පුරවැසියෙකු නොවන ඕනෑම පුද්ගලයෙක් යම් තැනැත්තා කියන නිර්වචනයට අයත් වෙනවා. එහෙමනම් අපේ රණවිරුවන් සම්බන්ධයෙන් අනුගමනය කරන්න යන ක්‍රියාදාමය අතිශයින්ම පැහැදිලි. මානව හිමිකම් කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව පිළිබඳ 2015 ඉදිරිපත් කරපු වාර්තාවේ එක් නිර්දේශයක් තමයි ශ්‍රී ලංකාව පිළිබඳ යුනිවර්සල් ජුරිස්ඩික්ෂන්. මේ ශ්‍රී ලංකාව කළා වූ කියන යුධ අපරාධ පිළිබඳ ලෝකයේ ඕනෑම රටක නඩු පැවරීමේ අවස්ථාව සැලසිය යුතුයි. එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ විශේෂ අධිකරණයක් පිහිටවා මේ පිළිබඳ මේ යුධ අපරාධ චෝදනා විමර්ශනය කළ යුතුයි කියලා නිර්දේශ දෙකක් මම හිතන්නේ 38 සහ 40 වෙන්න ඕනි. මට දැන් නිශ්චිතව කියන්න මතක නැහැ. නිර්දේශ දෙකක් තිබෙනවා. දැන් නඩු අහන්නේ පිටරට නඩු අහන්න ලංකාවේ සිදුවෙච්ච දේ ගැන තොරතුරුකෝ. ආ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින්ම රාජ්‍ය නෝන සංවිධානවල ක්‍රියාකාරණ්‍යයන්ට රාජ්‍ය ආයතනයක් හදලා දීලා තියෙනවා. අතුරුදාන් වූවන්ගේ කාර්යාලය රජයේ වියදමින් NGO කාර්යෝ ටික තොරතුරු හොයලා රාජ්‍ය මුද්‍රාව යටතේ පිටරටවට ලබා දෙනවා හමුදාව අහවල් යුද අපරාධ කළා කියලා. ඒ රටවල නඩු දානවා. නඩු දැම්මට අපේ රණවිරුවා සුරක්ෂිතයි කියලා අපි හිතනවා. මොකද එයා ඉන්නේ ලංකාවේ නෑ. දැන් පළවෙනි පියවරෙන් ඒ පනත සම්මත කරා, තොරතුරු සොයවීම ආරම්භ කළා. දැන් මේ ප්‍රඥාප්තිය පිළි අරන් මේ පනතත් අපි පාර්ලිමේන්තුවේ සම්මත කළොත් අන්න විදේශ රටක් අපේ රණවිරුවෙක් ඔවුන්ගේ රටේ පැවැත්වෙන නඩු විභාගයක් සඳහා අවශ්‍යයි කියලා ඉල්ලා සිටියොත් පස්වන වගන්තිය යටතේ අපි බාර දීමට බැඳිලා ඉන්නවා. එහෙමනම් අපි දන්නවා දැනටමත් බ්‍රසීලයෙන් අපේ හිටපු හමුදාපතිවරේ පිළිබඳ මෙවැනි ඉල්ලීමක් ආවා. අපිට එහෙම ලබා දීමක් ඇත්තව රටට ආවේ නැතත් ඒ රටේ නඩු පැවරීමක් සිද්ධ වුණා. මේ ප්‍රඥාප්තිය පිළිගැනීමෙන් පසු මේ පනත සම්මත කිරීමෙන් පසු පනතේ පස්වන වගන්තිය යටතේ එවැනි රටක් ඉල්ලා සිටියොත් අපි අදාළ රණවිරුවා ඒ රටට බාර දීමට මෙරට නීතියනුත් ජාත්‍යන්තර නීතියනුත් අපි බැඳී සිටිනවා. එන්නේ ඒකයි මේ පනතේ තියෙන භයානකත්වය. ඒ වගේම රණවිරුවා කිව්වම අපි දන්නවා මේ ආණ්ඩු රටේ ලොකුම තර්ජනේ හැමෝම පිළිගන්නව රටේ ඉන්න ජනප්‍රියම පුද්ගලයා මහින්ද රාජපක්ෂවත්තුමා. එතුමා හිටපු ජනාධිපතිවරයෙක් විදියට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය යටතේ එතුමාට මුක්තියක් ලැබිලා තියෙනවා. එතුමාට විරුද්ධව මේ රටේ නඩු පවරන්න බෑ ජනාධිපති දූර කාලයේ කරපු කිසිම දෙයක් සම්බන්ධයෙන්. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? හැබැයි අතුරුදාන් වූවන්ගේ කාර්යාලයෙන් තොරතුරු එකතු කරලා වෙනත් රටක නඩු දාලා ඒ රටෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාව ඒ රටට බාර දෙන්න කියලා ඉල්ලා සිටියොත් පස්වන වගන්තිය යටතේ ඒ ඉල්ලීම ඉටු කරන්න ශ්‍රී ලංකා ආණ්ඩුව බැඳිලා ඉන්නවා.
තව විනාඩියක් තිබෙනවා.
මට වැඩිපුර විනාඩි 3ක් ලබා දුන්නා. ඒ 3ක් දුන්නා නම් තමල් රාජපක්ෂ මැතිතුමාගේ මට විනාඩි 3ක් ලබා දෙන්න ආණ්ඩුව අතුරුදාන් වීම පිළිබඳ පොඩ්ඩක් කතා කරන්න ඕනේ ගරු මුලාසනාරුවට මන්ත්‍රීතුමනි. තමල් රාජපක්ෂ මැතිතුමා විනාඩි 10ක් තුන එකේ මට අවශ්‍ය ප්‍රමාණයක් ගන්න කියලා තියෙනවා. ගරු මුලාසනාරුවට මන්ත්‍රීතුමනි, පුද්ගලයන් අතුරුදාන් වීම පිළිබඳ ඔබ මේ ආණ්ඩුව සංවේදී. හැබැයි මේ වෙනුවට රටේ ආණ්ඩුව අතුරුදාන් වෙලා මේ රටේ සිංහල සහ මුස්ලිම් ජනතාව අතර එකිනෙකා අතර ඇති වුණු අවිශ්වාසය වෛරයක් බවට උඩුදවලා මේ වෙනුවට ගැටුමක් බවට පත් වෙලා තියෙනවා. මේ අවිශ්වාසය දුරු කිරීමේ වගකීම තියෙන ආණ්ඩුවට, සෑම පුරවැසියාගේම ආරක්ෂාව සුරක්ෂිත කිරීමේ වගකීම තියෙන ආණ්ඩුවට, නමුත් අද මේ රටේ ආණ්ඩුවක් නැද්දෝ කියලා ජනතාවට ලෝක ප්‍රජාවට හිතන ආකාරයෙන් තමයි රටේ කටයුතු සිදුවෙන්නේ. ඇඳිරි නීතිය තියෙනවා කියනවා. හැබැයි ප්‍රචණ්ඩ ක්‍රියාවල නැවැත්වීම සිද්ධ වෙලා නැහැ. මේ ගැටුම ඇති වුණේ ඇයි කියන ප්‍රශ්නේ පිළිබඳ මේ විනිට රටේ ප්‍රචාරය වන්නේ මිත්‍යාවන් නිසා සත්‍ය තත්ත්වයේ පිළිබඳ මේ ගරු සභාවත් දැනුවත් කළ යුතුයි. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, සිංහල පුද්ගලයෙක් මැර ප්‍රහාරයට ලක්වී මිය යෑම නෙවෙයි ගැටුම ආරම්භ වීමට හේතුව. ඒ ප්‍රහාරයේ එල්ල කරපු අයව පොලිසිය ෂණිකව අත්අඩංගුවට ගත්තා. අධිකරණයේ රක්ෂිත බන්ධනාගාරගත කරා. රටේ නීතිය ක්‍රියාත්මක වෙන බව දැක්කා. ජනතාව නීතිය අතරගන්න ගියේ නැහැ. නියෙන්ඩව තමන්ගේ වැඩවලේදීලා හිටියා. ඒ අතරේ පසුගිය ඉරිදා රාත්‍රියේ කඩමණ්ඩියේ මියගිය පුද්ගලයා ගමේ කඩමණ්ඩියේ කඩ පහක් ගිනිගත්තා. පොලිස් ආරක්ෂාව තිබියදී ඒකයි සැකේ. කඩ දෙකක් මුස්ලිම්, කඩ තුනක් සිංහල. සිංහල අය කරාද මුස්ලිම් අය කරාද තුන්වෙනි පාර්ශවයක් කරාද කවුරුත් දන්නේ නැහැ. හැබැයි මලගෙදර පැමිණිමින් සිටිය බසයක් පොලිසිය නතර කරලා 24 දෙනෙක් අහේතුක අත්අඩංගුවට ගන්නවා. මලගෙදර පැමිණින පිරිස් වාහන පිටින් හරවලා යවන්න පොලිසිය පටන් ගන්නවා. මෙන්න මෙතනින් ඇතිවෙච්ච කෝපය තමයි ගැටුමට මූලාරම්භය වෙන්නේ. ඒම නිසා මේ සිංහල පුද්ගලෙක් මරලා දැම්මා කියලා සිංහල මිනිස්සු තිරස්චින විදියට මුස්ලිම් අයට පහර දෙන්න ගියා කියන එක සම්පූර්ණ බොරු කතාවක්. ඒ වෙලේ පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතය, පොලිසිය පක්ෂග්‍රාහීව කටයුතු කරනවා කියන හැඟීම තමයි ජනතාව නීතිය අතරගන්න පෙළඹෙව්වේ. ඒ නිසා කවුද පොලිසියට අහේතුකෝ මේ 24 දෙනා අත්අඩංගුවට ගන්න කිව්වේ? මේ අත්අඩංගුවට ගැනීමෙන් පස්සේ දිලුම් අමුණුගම මන්ත්‍රීතුමා පොලිසියට මේ අය නිදාස් නොකොලොත් ගැටුමක් ඇතිවීමේ අවදානමක් තිබෙනවා කිව්වම නියෝජ්‍ය පොලිස්පතිතුමා වාසිබස් දොඩනවා. ඔබතුමා කලබල නොවී ඉන්න, ඒ හරි අපි බලාගන්නම් කියලා. ඔය තියෙන බලාගත් අපූරු නියෝජ්‍ය පොලිස්පතිට අක්‍රිය වෙන්නයි කිව්වේ කවුද? ඒ වගේම අවසාන වශයෙන් ඇඳිරි නීතිය කඩ කරමින් කලබල ඇතිකරන්න පුද්ගලයන්ට බලය දුන්නේ කවුද? මේ ප්‍රශ්නවලට අද විසඳුම් ලැබිය යුතුයි. අපට මතකයි 1981 යාපනයේ පුස්තකාලේ ගිනි තබලා මහා කලබලයක් ඇති කරලා ඉතිහාසයේ කළු කැල්ලමක් එකතු කර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තියෙද්දි. ඒ වගේම 1983 සිංහල දෙමළ කලබලයක් ඇති කරලා කළු ජූලිය කියලා අපේ ඉතිහාසයේ කළු පැල්ලමක් එකතු කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තිබියදී. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ ගැටුමේ අවසාන මයිතාම කනගාටු වෙනවා. රවුෆකින් මුස්ලිම් කොංග්‍රසේ නායකතුමා මගේ මිත්‍රයා ඊයේ සඳහන් කරනවා පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීමෙන් පසු මුස්ලිම් අයට පහර දීමේ ප්‍රවණතාවයක් තිබේ. රවුෆගේ මැමතුමාට අමතක වුණා පළාත් පාලන මැතිවරණයට මාස එකමාරයට කලින් ගින්තොට සිද්ධියක් ඇති වුණා. මේ පහුගිය මාසය තුළ සිද්ධවීම් තුනක් ඇති වුණා. හැබැයි පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ ඇතිවෙච්ච දෙයක් නෙවෙයි, මැතිවරණ කාලයෙන් පස්සේ කලින් ඉඳන් ආපු එකේ දිගුවක් යන්නේ. මේන් අපට ඇතිවාසියක් නැහැ. හැබැයි මේ කලබලය ඇතිවෙන්න කලින් අගමැතිතුමා ඉවත් කිරීම පිළිබඳ සංවාදයක් රටේ තිබ්බා. බැඳුම් කර වංචාව පිළිබඳ රටේ සංවාදයක් තිබුණා. ඉහළ යන බඩු මිල ගැන ජනතාව ඉන්නේ කේන්තියෙන් කියලා මැතිවරණ ප්‍රතිපලය බල රටේ සංවාදයක් තිබුණා. ඒ සියල්ල අද පැත්තකට ගිහිල්ලා අද රටේ මාතෘකාව සිංහල මුස්ලිම් සමගිය ගොඩනගන්නේ කෙසේද? කවුද අවසාන ලාභය ලබා තිබෙන්නේ? මේ ආණ්ඩුවයි, අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවයි. එහෙමනම් එදා 1981 යාපනයේ වෙච්ච දේ, 1983 රට පුරාම සිදුවෙච්ච දේ රාජන් හූල් සඳහන් කරනවා. 1983 දී ඇතිවුණු ආණ්ඩු විරෝධය එක්සත් ජාතික පක්ෂය උපක්‍රමිකව දෙමළ විරෝධයක් බවට හැරෙව්වායි කියලා. එවැනි දෙයක් මේ රටේ සිදුවන්න ඉඩ තියන්න එපා කියලා ආණ්ඩු පක්ෂයෙන් ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිමින් මේ ගැටුමෙන් විපතරපත් සියලු දෙනාටම ශෝකය පළ කරමින් මන් නියඳ වෙනවා.
බොහොම ස්තුතියි ගරු හඳුන්වන්නේ නැති මන්ත්‍රීතුමා.
මුලාසුරාඩ් ගරු මන්ත්‍රීතුමනි, 21ක් තියෙනවා. මාතෘකා කිහිපයක්ම සාකච්ඡා කරන නිසා විශේෂයෙන්ම මේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියට අදාළ පනත් කෙඳුම් පද ගැන කෙටියෙන් අදහසක් දක්වනවා. මොකද මේක අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියටත් අද සම්මත නොකර එකඟ වෙච්ච විදියට සාකච්ඡා කරයි කියන. මම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් වගේම සාමාජිකයෙක්. අපට ඉතිහාසයක් තියෙනවා බලහත්කාරය නිසා අතුරුදහන් වීමේ. අපි දන්නවා මේ පාර්ලිමේන්තුවෙත් ඉන්න අද එදා කළු බලල්ලු, කහ බලල්ලු, ප්‍රාසා, කොලකොටි ආදී නම් වලින් ඇවිල්ලා රාජ්‍ය බලය බලහත්කාරයෙන් පාවිච්චි කරගෙන රාජ්‍ය බලයට එහා කියපු ඉක්මාගේ බලය පාවිච්චි කරලා අතුරුදහන් කිරීම වලට ලක් කරපු. එතකොට දැන් අපි, මම කැමති නෑ ඇත්තටම මගේ දරුවෙක්වත් මාවත් මං වගේම සාමාන්‍ය ජනතාවත් තව කවුරු හරි විසින් බලහත්කාරයෙන් අතුරුදහන් කරනවට. සුනාමියක් ආවොත් කරන දෙයක් නෑ. සුනාමිය කියන්නේ ස්වභාවික විපතක්. හැබැයි තව කෙනෙක්ගේ බලය විසින් තව කෙනෙක්ව අතුරුදහන් කරන්න කාට හරි පුළුවන්ද? මේ ජාතිවාදයෙන් ඔළුව අවුල් කරගෙන කතා කරන සමහර අයට විවිධ හේතු තියෙන්න පුළුවන්. නමුත් මට තියෙන දේ තමයි එක්කෝ Tamanට රාජ්‍ය බලය ලැබිච්ච වෙලාවක මිනිස්සු අතුරුදහන් කරන්න බලාපොරොත්තු වෙන කට්ටියට මේකට අත උසන්න පුළුවන්. මේකට විරුද්ධ වෙන්න පුළුවන්. මොකද හේතුව Taman රාජ්‍ය බලය අරගෙන තවත් මිනිස්සු සාමාන්‍ය ජනතාව වැඩ වර්ජනය කරන අය දේශපාලන ක්‍රියාකාරිකයින් අතුරුදහන් කරන්න කැමැත්තෙන් ඉන්න කෙනෙකුට. මම කියන්නේ මේ නීතිය පාර්ලිමේන්තුවේ සම්මත වෙච්ච නිසාම ඊට පස්සේ අතුරුදහන් කිරීම නතර වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. හැබැයි අපි දන්නවා 88 89 ඉතිහාසයේ අපිට මතකයි අඩුතරමේ අතුරුදහන් වෙච්ච කෙනෙක් අතුරුදහන් වීම අපරාධයක් කියලාවත් සැලකුවේ නැහැ. එවැනි ලෙස අතුරුදහන් වීම ඔප්පු කළත් ඒක අපරාධයක් කියලා සලකන්නේත් නැහැ. එවැනි ඉතිහාසයක් අපේ රටේ තිබුණා. යුද්ධ විසින් සිවිල් යුද්ධ විසින් ඇතිවෙච්ච ඉතිහාසයක් තිබුණා. අනාගතේ එහෙම විය යුතු නැහැ. අනාගතේ එහෙම නොවෙන්න ජාත්‍යන්තර වශයෙන් ඇමරිකාවෙන් ගේන නීතියක් හරි තියෙනවා නම් කමක් නැහැ. ඒක රට නෙමෙයි ප්‍රශ්නේ. එවැනි ජාත්‍යන්තර සම්මුතියක් ලංකාවේ නීතියක් නැත්නම් ජාත්‍යන්තර සම්මුතියක් හරි තියෙනවා නම් ඒක හොඳයි කියලා පිළිගන්න ඕන ජාතිවාදී නරුම මානසිකත්වයෙන් එළියට ඇවිල්ලා. ඒ නිසා මම කියන්නේ අපි මේ ගැන සාකච්ඡා කරන්න ඕන තවදුරටත්. මම කැමති නෑ මගේ රටේ ජනතාව මොන පාක්ෂිකට අයිති වුණත්, එක්සත් ජාතික පාක්ෂිකයෙක් වුණත්, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් වුණත්, මම අදහස් කරන මම පිළිගන්න දේශපාලන මතය පිළි නොගන්න කෙනෙක් වුණත් බලහත්කාරයෙන් අතුරුදහන් වෙනවට මම කැමති නෑ. අපි එහෙම කැමති වෙන්න පුළුවන්ද? දැන් මේකේ සාමාන්‍ය සරල අදහසින් බලහත්කාරයෙන් පුජ්‍යලයේ අතුරුදහන් කරන්න තව කෙනෙකුට පුළුවන්ද? ඒකට කැමති වෙන්න පුළුවන්ද? මම දන්නේ නැහැ මේකේ නීති රීති අනපනත් වගන්ති මේක ඇතුලේ තියෙන දේ නෙමෙයි මම කියන්නේ හරයෙන් ගත්තොත්. හරයෙන්ම තව කෙනෙකුට තව කෙනෙක්ව බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට එකඟ වෙන්න පුළුවන්ද? පීඩ මට කනගාටුව කරු මුලාසාන් මන්තුමනි, අපි අද මේ බලහත්කාරයෙන් අතුරුදහන් වුවන් ආරක්ෂා කිරීම ගැන කතා කරනවා බලහත්කාරයෙන් මිනි මරද්දි. අද අපේ රටේ එක තැනක මිනිස්සු බියෙන් ජීවත් වෙනවා. මොකද රෑ ගත කරන්න බෑ. මොකද හේතුව? සිංහල කෙනා මුස්ලිම් කෙනා මරයිද, මුස්ලිම් කෙනා සිංහල කෙනා මරයිද කියලා බයින්. බයෙන් මිනිස්සු මරණයට බයෙන් ජීවත් වෙද්දී අපි මේ පාර්ලිමේන්තුවේ අතුරුදහන් කිරීමට ආරක්ෂා කිරීම ගැන කතා කරනවා. ඒක තමයි ලොකුම විහිළුව. මොකද අපි කතා කරනවා ඔයා අතුරුදහන් කරන්න බලහත්කාරයෙන් අතුරුදහන් ගන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. හැබැයි අපි බලහත්කාරයෙන් මරනවා.
හරි මරනවා.
කතා කරන බලහත්කාරයෙන් අතුරුදහන් ගන්න නැහැ කියලා. හැබැයි අද මේ අපි මේ පාර්ලිමේන්තුවේ මිනිහෙක් තව මිනිහෙක්ව බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට විරුද්ධ වීම ගැන පක්ෂ වීම ගැන කතා කරද්දී බලහත්කාරයෙන් මරනවා. සිංහල කෙනා මුස්ලිම් කෙනා මරන්න හොයනවා, මුස්ලිම් කෙනා සිංහල කෙනා මරන්න හොයනවා. මේ පාර්ලිමේන්තුවේ අපි බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් වැළකීම ගැන නීති කතා කරනවා. විහිළු නේද? අපි විහිළුවට ලක් වෙලා නේද? මේ පාර්ලිමේන්තුව විහිළුවක් නෙමෙයිද? කල්පනා කරලා බලන්න අද අපි මේ පාර්ලිමේන්තුවේ මෙහෙම කතා කරන එක ගැන කනගාටු වෙන්න ඕන. නමුත් ඉතින් මාතෘකාවක් තියෙන හින්දා කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට ගරු සභාපතිතුමනි, මම හිතන්නේ අද අවසාන වශයෙන් කතා කරන මාතෘකාවක් වෙන නිසා 2001 ඉඳලා මේ රටේ කර්මාන්ත ව්‍යාපාර වෙනුවෙන් බරපතල තර්ජනයක් වෙච්ච ජාත්‍යන්තර වෙළඳ සංවිධානයේ WTO සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා හැටියට ගෙනාපු 2001 අන්තර්ජාතික වෙළඳ වාණිජ විෂය භාර අමාත්‍යාංශයෙන් අමතිවරයා ඉදිරිපත් කරලා 2005 මැයි 12 අමාත්‍ය මණ්ඩලයේ තීරණ අරගෙන 2006 නැවත මේ පාර්ලිමේන්තුවට පනත් කෙඩුම්පතක් හැර ආපු ඇන්ටි ඩම්පින්, එහෙම නැත්නම් ප්‍රපාතන විරෝධී හා ප්‍රතිතෝලන බදු සහ ආරක්ෂණ පියවර සේෆ් ගාඩ් මෙෂර්මන් කියන මේ 52 ගැනත් සාකච්ඡා කරන්න ඕන. මේක 2001 ඉඳලා පාර්ලිමේන්තුවේ කතා වෙන එකක්. මම පැහැදිලිව කියන ජනතා විමුක්ති පෙරමුණ හැටියට 2006 දී අපි ඒකට විරුද්ධ වුණා. අපේ විරෝධතාවය නිසා පාර්ලිමේන්තුවේ ඒක සම්මත නොකර නතර කරා. හැබැයි අපි එතන නතර වුණේ නැහැ. ඒ අපේ විරෝධතාවයට පදනම් වෙච්ච හේතු එක්ක අපි දිගටම ඔබතුමාලත් එක්ක සාකච්ඡා කළා. ඔබතුමාලත් එක්ක හැපුණා වාද කළා වාද විවාද කරා අපි කර්මාන්ත මණ්ඩල හම්බුණා ව්‍යාපාරික සංගම් හම්බුණා අපේ රටේ දේශීය කර්මාන්තකරුවන් මුණ ගැහුණා ඔවුන්ගේ යෝජනා ගෙනාවා මේ ප්‍රපාතන විරෝධී ප්‍රතිතෝරණ බදු කියන පනත ගෙන්නේ එක පැත්තකින් හොඳ යෝජනාවක් එක්ක ඒ හොඳ අරමුණට අපි සම්පූර්ණ එකඟයි හොඳ අරමුණ තමයි අණ්ඩ වැලියු කරලා ලංකාවට ගේන බාණ්ඩ ගේන එකෙන් වළක්වගෙන දේශීය කර්මාන්තකරුවා ආරක්ෂා කර ගැනීමේ අරමුණ ඒ අරමුණ එක්ක අපට විවාදයක් නැහැ ඒ වෙනුවෙන් හැබැයි ඒක WTO එකේ කමිටුවක් නම් කරලා WTO එකෙන්ම ලෝක වෙළඳ සංවිධානයේම අරමුණ එක්ක කඩවුතු කරපු එකට අපි සංශෝධන ඉදිරිපත් කරා ඔබතුමා දන්න දැන් මම මේක සරල උදාහරණයකින් කියන්නම් මෙතන තියෙන ප්‍රශ්නය දැන් ලෝකයේ තියෙන කසිකබල් බාණ්ඩ ගෙනාලා ලංකාවේ දේශීය කර්මාන්ත ව්‍යාපාර විනාශ වෙන එක වළක්ව ගන්න එක රජයේ වගකීම ඒක අපි එකයි ඒක තමයි අණ්ඩ වැලියු කරන එකට විරුද්ධ වෙන්නේ හැබැයි ඒ වගේම තමයි දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීමට දැන් තියෙන සෙස්බදු ක්‍රමයක් සෙස්බදු පනවන එකක් තියෙනවා උදාහරණයක් ගත්තොත්ම බිස්කට් ලංකාවේ අපි බිස්කට් කර්මාන්තේ ඉන්න ප්‍රධාන බිස්කට් ව්‍යාපාර කරන අය බිස්කට් නිෂ්පාදනය කරන පිටරටින් බිස්කට් කිලෝ එකක් ගේනවා නම් කිලෝ එකට රුපියල් 200ක් බදු ගන්නවා එතකොට කන අයට කන්න කැමති පිටරටින් රුපියල් 200ක් වැඩිපුර ගෙනල්ලා කන බිස්කට් එක නැත්නම් ලංකාවේ බිස්කට් එක කන්න පුළුවන් ඕක විසින් කරන්නේ ලංකාවේ ව්‍යාපාරිකයා ආරක්ෂා කරපු එක හැබැයි දැන් මේ ඇන්ටි ඩම්පින් ප්‍රපාතන විරෝධී ප්‍රතිතෝරණ බදු සහ ආරක්ෂණ පියවර යටතේ ඔබතුමාලා නිදහස් වෙළඳ පොළ පදනමින් අර ජාත්‍යන්තර කර්මාන්තකරුවෙක් කිව්වොත් එම ලංකාවේ බිස්කට් කර්මාන්තයට ඇතුල් වෙන්න මට බාධාවක් තියෙනවා මේ බද්ද මේක ඉවත් කරලා දෙන්න ඕන කියලා ඔබතුමාලාට ඉඩ හදන්න ඕනකම තියෙනවා දේශීය වෙළඳ පොළේ ව්‍යාපාරිකයට එන්න මොකද ඔබතුමාලා ජාත්‍යන්තර නිදහස් වෙළඳ ගිවිසුම් වලට අත්සන් තියෙන නිසා මේ ළඟදී සිංගප්පූරුවත් එක්කත් අත්සන් කරපු නිසා දැන් ඔබතුමාලාට ප්‍රශ්නයක් තියෙනවා මේ දේශීය පනවන බද්ද කොහොමද ඉවත් කරලා ඒ ජාත්‍යන්තර ව්‍යාපාරිකයාට කර්මාන්තකරුවාට ලංකාවේ වෙළඳ පොළට එන්න ඉඩ දෙන්නේ කියලා ඒ වෙනුවෙන් ඔබතුමාලා මේ ආරක්ෂණ පියවර යටතේ යෝජනා කරන්නේ දේශීය කර්මාන්තකරුවාටයි යෝජනා කරන්නේ දේශීය ව්‍යාපාරිකයාට යෝජනා කරනවා ඔබේ කර්මාන්තයට ආනයන වෙළඳ පොළින් පිටරටින් ගේන භාණ්ඩයකින් තියෙන තර්ජනයක් තියෙනවා නම් ඒ තර්ජනය ඔප්පු කරන්න කියලා ඒ තර්ජනය ඔප්පු කරෝදීන් ආරක්ෂා කරන්න නැත්නම් ආරක්ෂා කරන්න බෑ ඔක තමයි කතන්දරය දැන් එතෙන්දි ගරු එමෙතුමා ගරු මුලාසනට මන්ත්‍රීතුමනි මේ තර්ජනේ තියෙන කෙනා මම නම් දේශීය කර්මාන්ත කරුවා මම ඔප්පු කරන්න ඕන මගේ කර්මාන්තයට මගේ ව්‍යාපාරයට මෙන්න මේ තරම් තර්ජනයක් තියෙනවා කියලා. ඒ ඔප්පු කිරීම සඳහා තොරතුරු මම ඉදිරිපත් කරන්න ඕන. කර්මාන්තකරුවා ඉදිරිපත් කරන්න ඕන තොරතුරු බරපතල හානියක් සම්බන්ධයෙන් නම්. දේශීය නිෂ්පාදනයේ ප්‍රමාණය සහ වටිනාකම. දැන් මම හොයාගෙන යන්න ඕන බිස්කට් හතර එක පැත්තක තියලා ලංකාවේ බිස්කට් කර්මාන්තයේ දේශීය නිෂ්පාදනයේ කොච්චරක් තියෙනවද? කොච්චර ප්‍රමාණයක්ද? ඒ තොරතුරු ටික මම හොයාගෙන ආවිල ඔබතුමාගේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට ඔප්පු කරන්න ඕන. නිෂ්පාදනයේ ධාරිතාවයේ ප්‍රයෝජනට ගැනීම. මගේ නිෂ්පාදනයේ කොච්චරද ලංකාවේ බිස්කට් කොච්චර ඕනද? කොච්චර බිස්කට් මිනිස්සු කනවද? කන්න හිතාගෙන ඉන්නවද? ඒ ටික මම හොයාගෙන ඉන්න ඕන. ඉන්වෙන්ටරි මට්ටම් වල සිදු වෙනස් වීම. වෙළඳ පොළ කොටස්. අලවි මට්ටම් වල සිදු වෙනස් වීම. ඒ කියන්නේ අර තර්ජනය නිසා අලවියේ වෙච්ච වෙනස්කම්. දේශීය කර්මාන්තයේ සේවා නියුක්තියේ සහ වැටුප් පොළ මිල මට්ටම්. මගේ බිස්කට් කර්මාන්තශාලාවේ සේවය කරන 300 දෙනා විතරක් නෙමෙයි ලංකාවේ බිස්කට් කර්මාන්ත කී දෙනෙක් ඉන්නවද? ඒගොල්ලෝගේ වැටුප් මට්ටම් මොනවද? මම ඒ ටික හොයාගෙන කියලා ඔප්පු කරන්න ඕන. මිල මට්ටම් වල වෙනස් වීම. උද්දමනය. අවුරුදු කීයකද? මන් දන්නේ නැහැ. අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සතුරු වෙනකම්. එතුමා කැමති තාක් කල්. එතුමා සතුටු කරන්න. ඵලදායිතාවය. ලාභ අලාභ. ආයෝජන මත ප්‍රතිලාභ. මුදල් ගලණය. බරපතල තර්ජනයක් ඇතිවීමට අදාළ විය හැකි වෙනත් යම් තොරතුරු. ඒ ඔක්කොම දේශීය කර්මාන්තකරුවා විසින් හොයලා ඔප්පු කරන්න ඕන. ඔප්පු කරන්න බැරි වුණොත් ඒ තොරතුරු මත මේ කර්මාන්තකරුවා කර්මාන්ත කරන එක පැත්තක තියලා ගරු එමෙතුමනි මේ තොරතුරු හොයන්න ඕන. ඒ තොරතුරු ඔප්පු කරගන්න බැරි වුණොත් අර බද්ද ඉවත් කරනවා. අර බද්ද ඉවත් කරලා අර විදේශ කර්මාන්තකරුවට එන්න ඉඩ හදනවා. මොකද ඒ විදේශ කර්මාන්තකරුවාට පුළුවන් ගිහිල්ලා ජාත්‍යන්තරව කියන්න මෙයාට මේක ඔප්පු කරගන්න බැරි වුණා මට ඒක සදා යන්න ඉඩ දෙන්න ඕන කියලා. ගරු ඇමතුමාගෙන් මම දැනගන්න කැමතියි ඒක නිසා. රංග බණ්ඩාර ඇමතුමා අභ්‍යන්තර පස්සේ පොඩ පැත්ත කතා කරන්න මේක ඉඩ දෙන්න. අභ්‍යන්තර පස්සේ කතා කරන්න මේක ඉඩ දෙන්න. ඒකවා විශේෂ බාර ඇමතුමා හින්දා. ජාත්‍යන්තර කර්මාන්තකරුවෙක් ජාත්‍යන්තර තරංකාරුවෙක් මේ අපි කිව්වොත් එම ඔයාට එන්න බෑ. අපේ දේශීය කර්මාන්තයට බරපතල හානියක් බව මේකෙන් ඔප්පු වෙලා තියෙනවා. දේශීය කර්මාන්තකරුවා ඔප්පු කළා තියෙන බරපතල හානියක් කියලා. ඒකෙන්ද ඔයාට එන්න අයිතියක් නැහැ කියලා කිව්වොත් එයා ඒක පිළිගන්නවද නැද්ද? එයා පිළි නොගෙන එයා ඉන්ඩස්ට්‍රියල් කෝට් වලට ගියෝතින්, කාර්මික ආරවුල් අධිකරණයට ගියෝතින් එහෙම අපි මොකද කරන්නේ? ඒ ප්‍රශ්නෙට මේ පණිවිඩ උත්තරයක් නැහැ. මං කියන්නේ පුතුමාට තේරෙව කියලා මං විශ්වාස කරනවා. අපි ඔප්පු කරනවා ජාත්‍යන්තර වෙන තරඟකරුවා අපේ දේශීය කර්මාන්තයට බරපතල තර්ජනයක්. ඒ නිසා අපේ දේශීය කර්මාන්තය බිඳ වැටෙනවා. අපේ කර්මාන්තය තත්ත්වය මෙච්චරයි, මේක આવුත් මෙහෙමයි කියලා අපි ඔප්පු කරනවා. ඒ ඔප්පු කිරීම කවුද පිළිගන්නේ? ඒකට ඒක ඒක ඒ නිසා අපිට මේක නවත්තන්න පුළුවන්ද? දැන් අපි ගහලා තියෙන බද්ද නිසා නම් පුළුවන්. මොකද බද්ද විසින් ස්වභාවික වර්ණයක් තියෙනවා. දැන් බිස්කට් නම් බිස්කට් උදාහරණ ගත්තොත් බිස්කට් කිලෝ එකට රුපියල් 200ක් බද්ද ගහලා තියෙනකොට බිස්කට් වැඩි මිලට කන්න කැමති කට්ටිය අරගෙන කයි ඔබතුමාලගේ කට්ටිය වගේ කට්ටිය. නැත්තම් සාමාන්‍ය මිනිස්සු කන එකක් නැහැ. හරිද? ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සු මේ දේශීය කර්මාන්තේ මංචි හරි මැලිබන් හරි අපේ කර්මාන්තේ තියෙන එක කයි. ඇයි ඒක ස්වභාවිකව මේ බද්ද විසින් පාලනය කරලා තියෙනවා. දැන් හැබැයි එහෙම නෙමෙයි. දැන් යෝජනා කරනවා දේශීය කර්මාන්තකරුවා තමන්ගේ කර්මාන්තයට පිටරටින් එන එක තර්ජනයක් කියලා ඔප්පු කරන්න ඕන. ඔප්පු කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? අපි ඔප්පු කරා කියලා අනිත් පැත්තට. ඔප්පු කරාට පස්සේ අර කර්මාන්තකරුවා නැවිත් ඉන්නවද? එහෙම නැවිත් ඉන්නවා කියලා මොකද්ද තියෙන සේෆ් ගාඩ් එක මේක අපිට? නෑ, එයාට යන්න පුළුවන් ඉන්ඩස්ට්‍රියල් කෝට් එකට. ඒක තමයි ඔබතුමාගේ නිදහස් කිරීම. අන්න එතන තමයි බරපතල ප්‍රශ්නේ තියෙන්නේ. මොකද හේතුව මේකේ තියෙන ඊළඟ ලොකුම දේ මම ඔබතුමාට සංශෝධනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ මොකද? අධ්‍යක්ෂක ජෙනරාල්වරයාම තමයි අවසානයේ තීරණය කරන්නේ මේ තොරතුරු ඔක්කොම මත මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවද නැද්ද කියලා. අප ඒක තමයි දේශීය කර්මාන්තකරුවා ඉදිරිපත් කරන ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හෝන කිරීම තීරණය කරන්නේ තනි අධ්‍යක්ෂක ජෙනරාල්වරයා. අරයා තොරතුරු හොයලා මාස ගාණක් කර්මාන්තේ නතර කරන් ඉඳලා ලංකාවේම තොරතුරු හොයලා මුළු සේවා නියුක්තිය හොයලා ඵලදායිතාවය හොයලා ඔක්කොම හොයලා ගිහිල්ලා දුන්නට පස්සේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට පුළුවන් ඕනනම් කියන්න මම මේක ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ මොකද? අනිත් පැත්තෙන් අර ජාත්‍යන්තර තරංකාරයාට එන්න ඉඩ හදන්න ඕන. මෙතන තමයි බරපතල ප්‍රශ්නේ. ඒ නිසා අඩුතරමේ අපි ඒ කියන්නේ ඔබතුමා මේක ජාත්‍යන්තර ලෝක වෙළඳ සංවිධානයේ තියෙන මුළු රාමුවම සම්පූර්ණ අපට වෙනස් කරන්න බැරි වුණා. මුළු අවශ්‍යතාවයම වෙනස් කරන්න බැරි වුණා. නමුත් අපි සැලකුවා යෝජනා ප්‍රමාණයක් සංශෝධන හැටියට ලබා දුන්නා. ඒවයි සැලකුවා ප්‍රමාණයක් ඔබතුමාලා පිළි අරගෙන තියෙනවා. නමුත් මෙන්න මෙතන මේ ගැටේ තියෙනවා. මොකද්ද? අපි ඔප්පු කළොත් දේශීය කර්මාන්තයේ තර්ජනයක් තියෙනවා කියලා එය විසින් ඒ එන විදේශ ආක්‍රමණය නතර කළ හැකිද? නැත්නම් ඒගොල්ලන්ට අවස්ථාවක් තියෙනව නේද යන්න ඉස්සරහට ඉන්ඩස්ට්‍රියල් කෝට් වලට? ඔබතුමා මා කියන දැම්ම බේරලා දෙනොත් ලොකු දෙයක්. මේක තමයි බරපතලම ප්‍රශ්නේ. මොකද පරීක්ෂණයක් නවත්තන්න පුළුවන් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට. ඒක බරපතල ප්‍රශ්නයක් නිසා ගරු සභාපතිතුමනි මේක තමයි ගැටලුව. ඊළඟට මේක තියෙනවා තවත් කාරණාවක් විභාග කිරීමේදී. ඒ කියන්නේ දේශීය කර්මාන්තකාරයා ගිහිල්ලා කියනවා ජොබ් එක නවත්තලා බිස්කට් හදන එක නවත්තලා පාවාන හදන එක නවත්තලා තමන්ගේ තර්ජනය ඔප්පු කරන්න යනවා විභාගෙට. ඊළඟ කියනවා මට මෙච්චර මගේ කර්මාන්තර තර්ජනයක් තියෙනවා. දැන් ඉන්දියානු කොම්පැනි එන්න හදනවා, චීන කොම්පැනි එන්න හදනවා, නැත්නම් ජාත්‍යන්තර වෙළඳ සංවිධානය යෝජනා අනුව යුරෝප සංගම කර්මාශාලා එන්න හදනවා. ඉතින් අපේ කර්මාන්තය කඩා වැටෙනවා කියලා. ඒක විභාග කිරීමේදී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මුලසුන දැරිය යුතු අතර රහස්‍යභාවයේ සුරකින්න ඔහු වග බලාගත යුතුයි. සහභාගී වෙන්න උනන්දුවක් දක්වන සියලු පාර්ශ්වයන්ට සෝකී අදහස් ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් අවස්ථාවක් දෙන්න ඕන. අධ්‍යක්ෂක ජනරාල්වරයා මේ විභාගය කරන්න ඕන. මෙයා මේ ඔක්කොම ටික කරා කියන්නේ. ලංකාවේ කර්මාන්ත කාලෝ 100ක් ගෙනාවොත් පැමිණිලි 100ක් මොකද වෙන්නේ අධ්‍යක්ෂක ජනරාල්? විභාග කරන අවුරුදු කීයක් යයිද? එයා සභාපති හැටියට එයා විතරක් පුටුවේ වාඩි වෙලා. ඒ නිසා අපි අඩුතරමේ මේක කොච්චර අප්‍රායෝගික යෝජනාවක්ද? ඒ නිසා තමයි අපි ඔබතුමාට තව සංශෝධනයක් ඉදිරිපත් කරන්නේ. අඩුතරමේ දැන් ඔබතුමාලා මේක කියනවනම් අධ්‍යක්ෂක ජනරාල්වරයා සහ ඔහු නාම කරන තව පුජ්‍යලෙක්වත් අඩුතරමේ ඔහු නැති වෙලාවක මේ විභාග කරලා ඉවර කරන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. අපේ රටේ දේශීය කර්මාන්ත ආරක්ෂා ගන්න මේ වනිසා පුළුවන්ද? මොකද ඔබතුමාලා මන් දන්න තරමට දැන් චීන සිල්ලර කඩවල් වලටත් ලංකාවට එන්න අවසර දීලා තියෙනවා. චීන සිල්ලර කඩවලුත් දාන්න හදනේ ලංකාවේ. අපිට තියෙන්නේ අපේ රටේ පාරිභෝගිකයින්ට චීන භාෂාව ඉගෙන ගන්න විතරයි. එහෙම නැද්ද?
මලික් සමරගමතුමා
ආයෝජනය කෙරෙකට තමයි එහෙම කරන්න පුළුවන් වෙන්නේ. අපි අදහස බ්‍රෑන්ඩඩ් ගුඩ් මෙහාට ගෙන්න ගන්න. ඒකෙන් අදහස් වෙන්නේ
ඩොලර් මිලියන 5ක්.
ඔව්.
දැන් කොහොම හරි මම කියන්නේ මේ කියන්නේ මේ ඇත්තරම දැන් ගරු ඇමතුමනි ගරු සභාපතිතුමනි ඇන්ටි ඩම්පින් ඇක්ට් එකක් අපට ඕන. මොකද අපි දන්නවා අපේ රටේ සරුංගලු ජීනෝ. අපේ රටේ එයාපෝට් එකට ගියොත් එහෙම නැත්නම් අපිට හාබර් එකේ දැක්කොත් එහෙම ලෝකේ තියෙන ඔක්කොම කුණු ගොඩවල් ලංකාවට ගේනවා. ඒවා ගේනේවා බහුතරය ගේනේ අන්ඩර් වැලියු කරලා. හරිද? අන්ඩර් වැලියු කරලා ගේන්නේ. ඒ කියන්නේ මිල අඩුවෙන් පෙන්නලා ගේනවා. ඒ නිසා ලංකාවේ වෙළඳ පොළ ආරක්ෂාවක් ඕන. ඒක තමයි මම කියන්නේ. ඒ ඒ ඒ දැන් ඔබතුමාලා මේ ඇන්ටි ඩම්පින් එක අස්සේ සේෆ් ගාඩ් එක දානවනේ. ඔන්න උතර තියෙන ප්‍රශ්නේ.
ඔබතුමා
අවශ්‍යයි. අපේ මේ කර්මාන්ත කාර්යයට මේ දෙකම අවශ්‍යයි.
නමුත් මම කියන්නේ කර්මාන්ත කාර්යයට දෙකම අවශ්‍ය බව මාත් පිළිගන්නවා. නමුත් කර්මාන්තකාරයා බිස්කට් හදන එක පැත්තක තියලා මේ තොරතුරු කොහෙන්ද හොයාගන්නේ? ලංකාවේ මොකද්ද මේ තොරතුරු එයාට තියෙන යාන්ත්‍රණේ?
මොසෙකේ තියෙනවා. වෙන කොහෙවත් යන්න ඕනේ නැහැ.
මොකද්ද?
අපේ මේ ඉන්ඩස්ට්‍රි මිනිස්ටර් එකේ කොමර්ස් ඩිපාර්ට්මන්ට් එකේ ඔය තොරතුරු ඔක්කොම තියෙනවා. නිෂ්පාදනය කරේවා, කවුද නිෂ්පාදනය කරන්නේ, ඔක්කොම තොරතුරු තියෙනවා. ලේසියෙන් ලබා ගන්න පුළුවන්.
එතකොට ගරු ඇමතුමා, ඔබතුමාලගේ දෙපාර්තමේන්තුවෙන් ඒ තොරතුරු ලබා නොදුන්නොත්, හරි ලබා ගන්න බැරි වුණොත් ඒ මත පදනම් වෙලා කර්මාන්තකරුවට සහනයක් තියනවද? තමන්ගේ මේ පරීක්ෂණයේදී ඔබතුමාගේ දෙපාර්තමේන්තුව අවශ්‍ය තොරතුරු ප්‍රමාණවත් පරිදි ලබා නොදුන්න නිසා මට මේක ඔප්පු කරගන්න බැරි වුණා කියලා කියන්නේ. දැන් අපි හිතන්නේ මම කර්මාන්තකරුවෙක් කියලා. මට ඕන කරන තොරතුරු ආනයනය කරන ලද නිෂ්පාදනයේ තාක්ෂණික ලක්ෂණ සහ එහි ප්‍රයෝජන ඇතුළු එම නිෂ්පාදනයේ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් සහ එම නිෂ්පාදනයේ තීරු බදු වර්ගීකරණය හා එම නිෂ්පාදන දාල බදු. මම නිෂ්පාදනය කරන නම් බිස්කට් මම ඔප්පු කරන්න ඕන වෙන රටකින් ගේන බිස්කට් වල ලංකාවට ආනයනය කරන මට්ටම ප්‍රමාණය ඒකේ බදු ඒ සියල්ල. එහෙම නැත්නම් මට මගේ නඩුව ඔප්පු කරන්න බෑනේ. ඒක ඔප්පු කරගන්න මට තොරතුරු ලබා නොදුන්නොත් කවුරු හරි ප්‍රමාණවත් තරම් මට ඒකට සාක්ෂියක් තියනවාද? එතකොට මේ තොරතුරු මට ඔප්පු කරගන්න බැරි වුණේ මගේ නිෂ්පාදනයේ වරදක් හින්දා නෙමෙයි, නැත්නම් මට තොරතුරු සපයපු ආයතන වල වරදක් නිසා කියලා මේකේ එක වගන්තියක් හරි තියනවාද? දැන් ඒක මේ පනත තියෙන්නේ බෑ. තොරතුරු ඒ තොරතුරු නිසි පරිදි ඔප්පු කරගන්න බැරි කෙනෙකුට ලැබෙන සාහනේ මොකද්ද?
තොරතුරු ලබා දෙන්න පුළුවන්. ඒකයි මම කියන්නේ. ඉතින් කාට හරි ඕන නම් අපේ
ඉතින් මලික් සමරවික්‍රම මහත්මයාගෙන් අපි තොරතුරු හොයන්න යන්නේ.
අයිති එක ඕක නැත්නම් කිසි මේකක් නැහැ නේ.
ඒ කර්මාන්තකාරය ඔක්කොම ඔබතුමා හම්බේන. ඔබතුමා ගාමන්ට් ගැන නම් තොරතුරු ටික දෙයි. අනිත් ඒවා දෙන්නේ කොහොමද?
නෑ ඕ තොරතුරු ඔක්කොම තියෙනවා.
හරි.
ඔක ඕන නෑ.
ඔබතුමා තියෙනවයි කියන එක අඩුතරමේ මේ හැන්සාඩ් වාර්තාව හරි කවදා හරි කර්මාන්තකරුවෙකුට ගෙනිහිල්ලා පෙන්වන්න ලැබෙවයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ විශේෂ බාර ඇමතුමා මේ විවාදේ වෙලාවේදී කිව්වා තොරතුරු දෙන්න අමාත්‍යංශය බැඳිලා ඉන්නවා කියලා. ඒකවත් ඔප්පු කරලා ඉන්න අඩුතරමේ නඩුවකටවත් නැත්තම් මොකද මම මේ කියන්නේ? මේක බරපතල මාතෘකාවක් නිසා. ඒ නිසා විශේෂයෙන්ම අද මේක ඔබතුමාලා සම්මත කරන්නේ සංශෝධන පිළිගත්තත් අපිට එකඟ වෙන්න බැරි ගොඩාක් දේවල් තියෙද්දි. එකඟ වෙන්න බැරි ගොඩාක් දේවල් තියෙද්දි නිසා කියන එක මම කියන්නේ.
මොකද රීතිපස්ත්‍රි කරු ගජදීල
අන්තර්ගත කරන්න බැරිද? අවශ්‍ය තොරතුරු ලබා දීම ඒ මේ දෙපාර්තමේන්තුවේ වගකීමක් කියලා ආයතනයේ වගකීමක් කියන එක ඇතුළු කරන්න බැරිද? මොකද ඒක අර කියන වගේ නඩු කටයුත්තකදී ඒක බලපෑමක් ඇති වෙන්න පුළුවන්. සාධාරණයක් කිටුන වෙන්න පුළුවන් සත්‍ය තොරතුරු ලබා නොදීමෙන් සහ අවශ්‍ය වෙලාවට තොරතුරු ලබා නොදීම.
මොකද හේතුව ගරු ඇමතුමා මේක විසින් ඔබතුමාලා මේ ඉෂ්ට කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙළඳපොළ විවෘතකරණ කියන බලපෑම. ලෝක වෙළඳ සංවිධානයේ කාලයක් තිස්සේ ඉඳලා කියන බලපෑම. ඒ බලපෑම විසින් හැබැයි අපේ රටේ දේශීය ව්‍යාපාර කර්මාන්ත සියල්ල අදටත් තියෙන හොඳ මට්ටමකට මේක කියලා ඔබතුමා දන්න. අද ඒක තවත් අර්බුදයේ යන ඉදිරි පියවරක් මේ.
සඳුන්නේති මන්ත්‍රීතුමා.
ඒ ඉදිරි පියවරට යන ගමන නිසා මේකට මීට වඩා ආරක්ෂාවක් ඒ අයට ඕන. අඩුතරමේ ඔබතුමාලා මේ සේෆ් ගාඩ් ගැන ආරක්ෂණ පියවර ගැන මම දන්න තරමට දේශීය කර්මාන්ත සංගම් එක්කවත් සාකච්ඡා කළා නැහැ. ඔයගොල්ලෝ මේවා ඉදිරිපත් කරන්න ඕන කියලා කතා කරලා නැහැ.
කාලය අවශ්‍ය වෙනවා හැම එකකටම සාකච්ඡා කරලා මේ ඉදිරිපත් කරන්න.
හොඳයි. එහෙනම් බොහොම ස්තුතියි ඔබතුමාට මට මේ අවස්ථාව ලබා දීම ගැන.
ගරු අලිසහිට් මන්ත්‍රීතුමා එතුමාට අර කාර්ක සභාවට යන්න තිබෙන නිසා.
Honorable Chair, since the wide-ranging market oriented economic reforms introduced in late 1970s, Sri Lanka has been pursuing a liberal trade policy. The gradual opening up of the local market to foreign goods has helped us in improving the efficiency and the competitiveness of our domestic entrepreneurs. On the other hand, while providing the consumer with a better choice of quality products at reasonable prices on the other. In addition to the free market reforms that are introduced in a unilateral manner, Sri Lanka also has to honor its market liberalization commitments under the World Trade Organization and several bilateral and regional free trade agreements it has signed with some of its trading partners. Honorable Chair, as the present government looks forward to relaxing Sri Lanka's trade regime further through gradual reduction of tariffs and other duties and charges, it is very important that we put in place an effective mechanism that can protect our industries, who are mostly SMEs, from unfair competition as well as a sudden surge of imports. I'm very happy today because the anti-dumping and countervailing duties bill and the safeguard measures bill, which was presented to the parliament on the 11th December 2017 by the Honorable Minister of Industry and Commerce, are precisely for the purpose of introducing such an effective mechanism that would protect and safeguard our entrepreneurs from any unfair competition posed by foreign suppliers and sudden import surges. I understand that the two bills took a significant duration of time before it reached a final stage, since they had to go through several consultative committee meetings and cabinet decisions, which recommended a number of amendments. Following those amendments, the draft bills apparently took some more time to obtain the clearance of the Attorney General on their compliance with our constitution on each occasion. Nevertheless, we all can be happy today that the two bills are now before the Parliament for its approval. End of last year, on 8 December 2017, the Sectoral Oversight Committee on Business and Commerce, which was chaired by me, discussed the two bills in detail. Following our discussion, the Bills Office of the Parliament suggested the Legal Draftsman Department to have a final look at the text and ensure there were no discrepancies between the bills printed in the three languages. I wish to convey my sincere thanks to the Legal Draftsman and her officials for completing the task successfully despite the busy schedule that was made available to them. I'm also thankful to the Ministry of Industry and Commerce, as well as the Department of Commerce, for the valuable cooperation they extended throughout the process since the initial drafting of the two bills. As we all agree, anti-dumping and countervailing duties bill and safeguard measures bill have been a long felt need of the country for the reasons I highlighted earlier. With the cooperation of all relevant stakeholders, the two bills have now been completed and they are ready for the approval of this House. As the chairman of the Sectoral Oversight Committee on Business and Commerce, I seek the valuable support of the honourable members of the parliament to pass respective bills in a smooth manner. Thank you very much, Chair. Thank you.
Thank you.
I want to make one clarification on what Honorable Hazunetti just spoke. Firstly, the industrial court or the international arbitrator does not arise in this case. They can't go and appeal to them. This bill supersedes such courts. It is only the dispute settlement body of the WTO that can look into these any appeals. Secondly, the information to be provided by the company affected and the Department of Commerce will get all information required from the foreign company who is exporting goods to Sri Lanka. Thank you.
Thank you. Karuman Sumatutuma.
Bismillahir Rahmanir Rahim. சபைக்கு தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர்களே, வலுக்கட்டாயமாக காணாமல் போவதிலிருந்து எல்லா ஆட்களையும் பாதுகாத்தல் பற்றிய சர்வதேச சமவாய சட்டம் மூலம் மற்றும் சட்டமூலங்கள் தொடர்பான விவாதத்திலே உரையாற்ற கிடைத்தமைக்காக மகிழ்ச்சி அடைந்தாலும் நான் இந்த சபையிலே மன வருத்தத்தோடு மிக வேதனையோடு நின்று கொண்டிருக்கிறேன். இந்த சபையிலே ஆட்கள் வலிக்கட்டாயமாக காணாமல் போவதை தடுக்கும் நோப்பிலே கொண்டு வரப்பட்டிருக்கின்ற சட்டம் மூலம் ஆரோக்கியமானதாக இருந்தாலும் இந்த சபையிலே இந்த சட்டம் மூலம் தொடர்பாக பேசப்படுவது அல்லது வாதிக்கப்படுவது ஒரு நகைப்புக்குரிய விடயமாகவே நான் பார்க்கிறேன். கௌரவ சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர்களே, இன்று நாட்டிலே சட்டம் ஒழுங்கு காணாமல் போயிருக்கிறது. இந்த நாட்டினுடைய பிரஜையாக இருக்கின்ற முஸ்லிம்களுடைய உரிமை மற்றும் பாதுகாப்பு விடயத்திலே சட்டம் ஒழுங்கை காணவில்லை. காணாமற் போன சட்டத்தை இன்றைய நாட்டிலே கொள்ளையர்களும் இனவாதிகளும் வன்முறை சம்பவங்களுக்கு காரணகர்த்தாக்களாக இருக்கின்றவர்களும் கையிலே எடுத்திருக்கிறார்கள். இன்று கண்டி மாவட்டத்திலே ஊரடங்கு சட்டம் நடைமுறையில் இருக்கத்தக்கதாக பல்வேறு வன்முறை சம்பவங்கள் இடம்பெற்றுக் கொண்டிருக்கின்றன. நேற்று முன்தினம் திகனையிலே இடம்பெற்ற மாபெரும் அனர்த்தம் தொடர்பாக இந்த சபையிலே பல்வேறு உறுப்பினர்களும் தங்களுடைய அபிப்பிராயங்களை கருத்துக்களை விசனங்களை தெரிவித்திருந்த போதும் அது தொடர்பாக சட்ட நடவடிக்கை எடுப்பதாக சம்பந்தப்பட்டவர்களால் அதிகாரம் அளிக்கப்பட்டவர்களால் சொல்லப்பட்ட போதும் இன்னும் சட்டம் ஒழுங்கு மௌனித்திருக்கிறது. ஊரடங்கு சட்டம் நடைமுறைப்படுத்திக் கொண்டிருக்கிற கண்டி மாவட்டத்திலே பல்வேறு அனர்த்தங்கள் நடந்து கொண்டிருக்கிறது. கிடைக்கப்பட்ட செய்திகளிலே ஊர்ஜிதப்படுத்தப்பட்ட செய்திகளை இந்த சபையிலே அறிக்கை செய்வதற்கு நான் விளைகின்றேன். கண்டி அம்பத்தன பிரகத்திலே பயணித்த பஸ்களை இடைமறித்து முஸ்லிம்களை மாத்திரம் தெரிவு செய்து தாக்கியிருக்கிறார்கள். அக்ரோனையிலே முதலாங்கட்டையிலே வெலகடே என்ற பிரகத்திலே முஸ்லிம் மக்களுக்கு சொந்தமான ஒரு அரிசி ஆலையும் மர ஆலையும் தீக்கிரையாக்கப்பட்டிருக்கிறது. பள்ளிவாசல் ஒன்று இன்று தீக்கிரையாக்கப்பட்டிருக்கிறது. வீடுகளுக்கு கல் வீசிக் கொண்டிருக்கிறார்கள். அக்ரோனை எட்டாங்கட்டையிலே நான்கு கடைகள் இன்று தீக்கிரையாக்கப்பட்டிருக்கின்றன. பள்ளிவாசலும் தாக்கப்பட்டிருக்கிறது. கட்டுகஸ்தோட்டையிலே குஹாகுட வீதியில் சிட்டிமெக்ஸ் என்ற புடவை கடை தீக்கிரையாக்கப்பட்டிருக்கிறது. கட்டுகஸ்தோட்டையிலே பொல்கொல்ல வீதியிலுள்ள கல்யாண மண்டபம் தாக்கப்பட்டிருக்கிறது. இவைகளுக்கும் அப்பால் இவைகளையெல்லாம் காடையர்கள், கொள்ளையர்கள், இனவாதிகள் செய்து கொண்டிருக்கிற சந்தர்ப்பத்திலே போலீசாரும் பாதுகாப்பு படையினரும் பார்வையாளர்களாக இருந்து கொண்டிருக்கிறார்கள் என்றால் இந்த நாட்டிலே சட்டம் ஒழுங்கு எங்கே இருக்கிறது என்று நாங்கள் கேட்கிறோம். முஸ்லிம்களுக்கு இன்று பாதுகாப்பு இல்லாத நிலைமை உருவாகி இருக்கிறது. நாட்டிலே நிலைபெறான அபிவிருத்தி பற்றி பேசுகிறோம். 2025 ஆண்டிலே ஒரு அழகான நாடாக இலங்கையை மாற்றுவது பற்றி பேசுகிறோம். ஒரு அபிவிருத்தி அடைந்த நாடாக மாற்றி அமைக்க வேண்டும் என்று பேசுகிறோம். வெளிநாடுகளில் இருந்து மூலதனத்தை முதலீட்டை பெறுவதற்கான முயற்சிகளில் ஈடுபட்டுக் கொண்டிருக்கிறோம். ஆனால் இலங்கையிலே சமாதானம் கிடையாது. இலங்கை வாழ் முஸ்லிம்களுக்கு இன்று அமைதி கிடையாது. தங்களுடைய வாழ்விடங்களை இழந்திருக்கிறார்கள், பள்ளி வாசல்களை இழந்திருக்கிறார்கள், தங்களுடைய தொழில் முயற்சி செய்கின்ற கடைகளை தீக்கிரைக்கு உள்ளாக்கப்பட்டிருக்கிற நிலையில் தங்களுடைய எதிர்காலமே இல்லாத நிலையில் முஸ்லிம்கள் தள்ளப்பட்டிருக்கிறார்கள். கௌரவ சபைக்கு தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, இந்த நிலைமை நீடிக்க கூடாது. இந்த நிலைமை நிச்சயமாக அவசரமாக நிறுத்தப்பட வேண்டும். சட்ட ஒழுங்கு அமைச்சராக பாரமேற்ற எங்களுடைய பிரதம மந்திரி அவர்கள் பாரமேற்றதன் பின்புதான் இந்த பிரச்சனை விஸ்வரூபம் எடுத்திருக்கிறது. இது உடனடியாக நிறுத்தப்பட வேண்டும். சட்டம் ஒழுங்கை காடர்களும் இனவாதிகளும் கையிலே எடுத்து இவ்வாறான நிலைமையை நீடித்து கொண்டு இந்த நாட்டிலே அமைதியை இல்லாமல் செய்கிற முயற்சியை ஒரு காலமும் அனுமதிக்க முடியாது. அன்பான் கௌரவ தலைமை தாங்கும் உறுப்பினர்களே, நான் இந்த உயர் சபையிலே வேண்டிக் கொள்வது இந்த நாட்டிலே சம அந்தஸ்துடைய இந்த நாட்டினுடைய பிரஜைகளாக வாழ்கின்ற முஸ்லிம்களுக்கு நிம்மதி கிடைக்க வேண்டும். அவருடைய வாழ்வுரிமை வாழ்மை வாழ்க்கை அவருடைய உரிமை உறுதிப்படுத்தப்பட வேண்டும். பள்ளி வாசல்கள் என்பது சமாதானத்தையும் சௌஜன்யத்தையும் எங்களுக்கு கற்பிக்கின்ற போதிக்கின்ற ஒரு இடமாக, அதற்காக தொழுகின்ற இடமாக பாவிக்கின்ற இடங்கள் இன்று பல்வேறு பள்ளிவாசல்கள் சுக்குநூறாக்கப்பட்டு தீக்குறையாக்கப்பட்டிருக்கின்றன. ஆகவே இந்த நிலைமையை மாற்றியமைக்கின்ற அவசரமான தீர்மானத்தை அந்த நடைமுறையை அவசரமாக கொண்டு வர வேண்டும். இல்லாது போனால் இவ்வாறு தங்களுடைய கைகளிலே அதிகாரத்தை சட்டத்தை ஒழுங்கை கைப்பற்றித்தான் இந்த பிரச்சனைகளுக்கு அல்லது இந்த நிலைமைக்கு முகம் கொடுக்க வேண்டும் என்ற நிலைமைக்கு பாதிக்கப்படுகின்ற மக்களும் முன்வருவார்களானால் நிலைமை படுமோசமாக ஆகும் என்பதை எச்சரித்து இந்த நாடு சமாதானமாக அமைதியாக இருப்பதற்கு இந்த அதிகாரமுடைய எல்லோரும் முன்வர வேண்டும் என்று கேட்டு இந்த காடையர்கள் நாடு பூராகவும் சேர்த்து கொள்ளப்பட்டிருக்கிறார்கள். பௌத்த பெருமாண்மை மக்கள் நல்ல சமாதானத்தை விரும்புகின்ற மக்களாக இருந்து கொண்டிருக்கிறார்கள். அதனால்தான் அவர்கள் எல்லா பிரதேசங்களிலும் காடையர்களையும் வன்முறையை விரும்புகின்றவர்களையும் ஒன்று சேர்த்து இந்த பிரச்சனைக்கு பின்னாலே அவர்கள் நிறுத்தியிருக்கிறார்கள். ஆகவே கௌரவ பிரதம மந்திரி அவர்கள், சட்டம் ஒழுங்குக்கு பொறுப்பான பிரதம மந்திரி அவர்கள், தன்னுடைய கடமையை சரியாக செய்ய தவற அவரால் முடியாது போனால் தன்னுடைய இந்த அமைச்சு பதவியிலிருந்து அவர் விலக வேண்டும் என்று நான் உறுதியாக கூறி விடைபெறுகிறேன். வாய்ப்புக்கு நன்றி.
ஓம் ஸ்துதி. கரு ரங்கபண்டார அமித்துமா.
கரு மூலாசனார மந்திரித்துமணி புஞ்சி வேலா அவர் கதாகரன் லபியம் பில் வந்து அமபுத்துமாரி ஸ்துதி வாந்த வேணும். விசேஷம் கரு சபாபத்துமணி புத்கலையும் பலாத்காரையும் அதுரதாங் கிரீம மேராட்டை பகுகிய கால பரிச்சய தேதி தண்ட அவரு துணமாரகட ஹதரகட இசர்ல அப்படி திகின் திகட்டம அசான்னட் லபுன தகின்னட் லபுன இதாமாத்ம அப்பிரசான்ன தாத்திய ஏ தாத்துவின் அத மிதில ஏ தாத்துவ அது வினஸ்கர கனிமட்ட நவ ரஜேட்ட புலு அங்கமாக லபிலத்தியனம் லங்கா தண்டனி சங்கிரஹே துன்சிய பணாஸ் செக்கே நிவகாந்திய துன்சிய பணாஸ் தேக நிவகாந்திய அபஹரணே சா பெஹரகன யாம பிலிமந்தவ மிதன்னி சங்கிரஹ நிர்மாணே கரண யுகேதிம அபராதயக் விதிஹட்ட ஹந்துன்லா தீலா தியனம் ஏவாகேம 356 வெனி வகந்தி யடதே மே அபஹரணே பஹரகன யாம காரணே சம்பந்தே வரத சம்பந்தே தண்டுவன் நியம கரண்ணத் கடைது கரலா தியனம் ஏ தண்டுவம எக்கின் எக்கட வினாஸ் காதனே கிரீமட ஏம நத்தன் தொரதுரு லபா கனிமட ஏம நத்தன் ரந்தோல தபா கனிமட தேபல லபா கனிமட மேவாகே அரமணு ஹேது கரகன மே பஹர கனிம சிது கரனவானம் ඒ සඳහා ලැබෙන දඩුවමේ එක් එක් වෙනස්කන් තිබුණා. නමුත් අද මේ ඉදිරිපත් කරලා තියෙන පනතත් එක්කලා අතුරුදහන් කිරීම පැහැරගෙන යාම සඳහා නිශ්චිත දඬුවමක් ඒවගේ මහාධිකරණ අධිචෝදනා පත්‍රයක් යටතේ විභාග කරන තත්ත්වයක් ඇති කරලා තිබීම අනාගතයේදීත් මේ අතුරුදහන් කිරීම වලට වැටබැඳීමට හොඳ අවස්ථාවක් කියන එක සිහිපත් කරන්නට ඕන. ඒ වගේම ගරු සභාපතිතුමනි, අද මේ රටේ උද්ගත වෙලා තියෙන තත්ත්වයේ කලහකාරී තත්ත්වය පිළිබඳවත් වචන කීපයක් මේ කෙටි කාලය තුළ කතා කරන්නට ඕන කියලා මම විශ්වාස කරනවා. ගරු සභාපතිතුමනි, සිහල වේවා, ද්‍රවිඩ වේවා, මුස්ලිම් වේවා, ඕනෑම ජාතියක් ඕනෑම වාසාවක් කතා කරන මේ සියලු දෙනාම ශ්‍රී ලාංකීය ජාතිය. මේ ශ්‍රී ලාංකීය ජනතාව එකට එක්කාසු වෙලා ජීවත් විය යුතු වෙනවා. නමුත් 47 දෙනා මේ සංහිඳියාවට බාධා කරමින්, තැන් තැන්වල මිනිසුන්ට හිරිහැර කරමින්, දේපොළ විනාශ කරමින් වැඩ කටයුතු කරන්නට කිවර ගන්නවා නම් ඒ මර්ධනය කිරීම අප රජයේ වගකීමක් විදියටත් මම දකිනවා. මිනිසුන් අතුරුදහන් වීම වුණා වගේම මිනිසුන් ජීවත් කරවීමේ වගකීමද අපි සතුව තියෙනවා කියන කාරණය සිහිපත් කරන්නට ඕනගරු සභාපතිතුමනි. ඒ වගේම අන්තර්ජාලය තුලින් නැත්නම් සෝෂල් මීඩියා තුලින් දිගින් දිගටම මේ රටේ ජනතාව කුපිත කරවන්නට කටයුතු කරා. මේ සඳහා වෙනම අංශයක්, මේ අන්තර්ජාල අපරාධ සම්බන්ධව පොලිස් දෙපාර්තමේන්තුවේ වෙනම අංශයක් පිහිටවලා තියෙනවා. මේ වෙනම අංශයට පුළුවන්කම තියෙන ඕන ජනතාව කුපිත කරන අන්දමේ මෙයනි ප්‍රකාශයන් නිකුත් කරන, මෙයනි ක්‍රියාවන් කරන උදවිය සම්බන්ධව දණ්ඩනීය සංග්‍රහය යටතේ ක්‍රියාත්මක කරන්න. එහෙම නැත්නම් වෙනත් වෙනත් නීතිවලට යන්න ඉස්සරලා එතනින් පටන් ගැනීමට හැකියාව තියෙන හැමනම් ඒ ක්‍රියාදාමය කරා නම් මිනිස්සු කුපිත කිරීම, පෙළඹවීම මේ වගේ දේවල් කරන එක මර්ධනය කරන්නට තිබුණා. ඒ වගේම මේ රටේ බුද්ධ්‍යාංශ ගණනාවක් තියෙනවා. මේ බුද්ධ්‍යාංශවලට කාර්යභාරය තමයි පජයට විරුද්ධව, රටේ සාමයට විරුද්ධව වැඩ කටයුතු කරන දේවල් පිළිබඳව තොරතුරු ඒකරාශී කිරීම සහ පාලකයන්ට දැනුම් දීම. එහෙමනම් මේ බුද්ධ්‍යාංශ වලින් මේ කාර්යය සිදු වුණාද? මොකද මාස ගණනාවක් අවුරුදු ගණනාවක් තිස්සේ මේ කරන පෙළ ගැස්ම පිළිබඳව සොයලා බැලුවාද? එහෙම සොයලා බැලුවේ නැද්ද? සොයලා බැලුවේ නැත්නම් වාර්තා කළේ නැත්නම් ඒ උදවිය සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ගය මොකද්ද? මෙන්න මේක ක්‍රියා කිරීම අපි රජයක් වශයෙන් අපේ වගකීමක් කියලා මම කියන්නට ඕන ගරු සභාපතිතුමනි. ඒ වගේම ගරු සභාපතිතුමනි, ලංකා දණ්ඩනීය සංග්‍රහයේ 89 වෙනි වගන්තියේ ඉඳලා
කාලය අවසන්.
මට එක විනාඩියක් දෙන්න, අවසන් කරනවා. ගරු සභාපතිතුමනි, ලංකා දණ්ඩනීය සංග්‍රහයේ 89 වෙනි වගන්තියේ ඉඳලා 96 වෙනි වගන්තිය දක්වා තියෙන්නේ දේපළ සහ ජීවිත ආරක්ෂා කිරීම සඳහා පුද්ගලික ආරක්ෂාවේ අයිතිය. මේ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පදනම් කරගෙන තමයි වෙඩි තැබීමේ නියෝග සකස් කරලා තියෙන්නේ. මම දැක්කා ඊයේ පුවත්පත්වල තියෙන, ඊයේ මාධ්‍ය තුල තියෙන මැණික් ඉන්නේ ආපු කලහකාරීන් කණ්ඩායමක් මර්ධනය කිරීම සඳහා අහසට වෙඩි තිබ්බා කියලා. එහෙනම් මේ කලහකාරී සිද්ධිය කරන්නට ආවේ, අපරාධ කරන්නට ආවේ උඩින් එන කුරුල්ලෝ නෙමෙයි ගරු සභාපතිතුමනි, මේ පයින් එන බිමින් එන මිනිස්සු. එහෙමනම් උඩට වෙඩි තිබ්බට කුරුල්ලන්ට වෙඩි තියලා වැඩක් නැහැ මෙතන. එහෙමනම් වෙඩි තිබිය යුත්තේ මේ කලහකාරී දේවල් කරන්න, අපරාධ කරන්න උදවියට. නම් දණ්ඩනීය සංග්‍රහයේ 89 වෙනි වගන්තිය ඉඳලා 96 වෙනි වගන්තිය දක්වා තියෙන පුද්ගලික ආරක්ෂාවේ අයිතිය තියෙන්නේ තමන්ගේ ජීවිතත්, තමන්ගේ දේපලත්, අනුන්ගේ ජීවිතත්, අනුන්ගේ දේපලත් ආරක්ෂා කිරීමට, තමන්ගේ දේපලත් ආරක්ෂා කිරීමට. ඒ සඳහා දණ්ඩනීය සංග්‍රහය ආශ්‍රයෙන් සකස් කරලා තියෙන වෙඩි තැබීමේ නියෝග ක්‍රියාත්මක කිරීමට පොලිසිය බැඳිලා ඉන්නවා. පොලිසිය නිලධාරීන් දණ්ඩනීය සංග්‍රහයේ 89 ඉඳලා 96 දක්වාත්, ඒ වගේම වෙඩි තැබීමේ නියෝගයක් දන්නේ නැත්නම් තමයි කුරුල්ලම් වෙඩි තියන්න උඩට වෙඩි තියන කුරුල්ලම් පන්නන්නට. එසේ නොකළ යුතුයි ගරු සභාපතිතුමනි, මේක මර්ධනය කළ යුතුයි. එහෙමනම් දණ්ඩනීය සංග්‍රහයේ විධිවිධාන අනුව කටයුතු කරන්න නොදන්නා පොලිස් නිලධාරීන්ට ඒ ඉගැන්වීමටත්, ඒ වගේම දන්නා නිලධාරීන්ට දණ්ඩනීය සංග්‍රහයේ අනුවත් වෙඩි තැබීමේ නියෝග අනුව කටයුතු කරන්නත්, ක්‍රියා කරවීමට කටයුතු කරන්න අත්‍යවශ්‍යයි කියන එක සඳහන් කරන ගමන්ම මම අවසන් කරනවා ගරු සභාපතිතුමනි. මේක මර්ධනය කරන්න කෙනෙකුට බැරි නම් එක සති දෙකකට පොලිසියට මට වාර දෙන්න, සති දෙකක් යන්නේ ඉස්සරලා මේක නීතියට අනුව මර්ධනය කරන හැටි මම කරලා පෙන්නන්නම්. මෙයනි දේවල් කරන්න දෙන්නේ නැතුව ජනතා දේපලත්, ජනතා ජීවිතත් දෙක ආරක්ෂා කරන හැටි, පොලිසිය ක්‍රියාත්මක කරන හැටි මම කරලා පෙන්නන්නම් සතියක් ඇතුළත කියන කාරණේ කියමින් ඔබට ස්තුති කරමි. මම නියත
බොහොම ස්තුතියි. ඔනරබල් සිරේන්ද්‍ර.
ගෞරව තලමී දාංග මුරපිනර් අවர்களே, இந்த நாட்டிலே வலிந்து காணாமல் ஆக்கப்பட்டவர்கள் தொடர்பாக இன்றைய தினம் அந்த சட்டமூலம் சர்வதேச சமவாயத்தினுடைய அனுசரணைக்கு அமைவாக வலுக்கட்டாயமாக காணாமல் ஆக்கப்பட்டவர்களுடைய நிலப்பாடுகளை வெளியிலே கொண்டு வருவதற்கான சர்வதேச சமவாய சட்டமூலம் ஒன்றை இந்த பாராளுமன்றத்திலே கொண்டு வந்தமைக்கு முதலிலே உங்களுக்கு நன்றிகளை தெரிவிக்கிறோம். ஆனால் இந்த சட்டமூலம் வருவதற்கு கிட்டத்தட்ட 2.5 வருடங்கள் கடந்திருக்கிறது என்பது மிக துன்பகரமானது. இந்த நாட்டிலே பலர் வலுக்கட்டாயமாக காணாமல் ஆக்கப்பட்டார்கள். அதிலும் குறிப்பாக வடக்கு கிழக்கிலே வாழுகின்ற மக்களிடமிருந்த தமிழர்கள் 1983 பிற்பாடு தமக்கு நடந்த அநீதிகளுக்கு எதிராக அவர்கள் மனிதநேயத்தோடும் ஜனநாயக முறப்படியும் முன்னெடுத்த போராட்டங்கள் ஆயுத முனைகளில் அடக்கப்பட்ட பொழுது ஆயுத ரீதியாக அவர்கள் தாக்கப்பட்ட பொழுது அவர்களும் துப்பாக்கிகள் பற்றி சிந்திக்க வேண்டிய சூழலை இலங்கை அரசே அவர்கள் மீது திணித்தது. அந்த திணித்த வரலாற்றின் ஒரு தொடர்ச்சி தான் 2009 ஒரு நீண்ட நெடும் போராட்டத்திற்கு மத்தியில் பல்லாயிரக்கணக்கான மக்கள் கொன்றளிக்கப்பட்டார்கள், ஆயிரக்கணக்கான மக்கள் காணாமல் போனார்கள். இதற்காக இந்த அரசாங்கம் பல்வேறுபட்ட ஆணைக்குழுக்களை இந்த நாட்டிலே இந்த அரசாங்கம் நிறுவியது. குறிப்பாக முதல் இருந்த மஹிந்த ராஜபக்சே அவர்கள் இந்த இனப்படுகொலையை இந்த நாட்டிலே தமிழர்கள் மீதான ஒரு இனப்படுகொலையை மேற்கொண்ட மஹிந்த ராஜபக்சவும் அவருடைய சகோதரர் கோத்தபாய ராஜபக்சவும் இந்த நாட்டிலே செய்து கொண்ட அந்த அதிபயங்கரமான யுத்தத்தின் விளைவுகள் மிக கொடிய கொடூரமான கொலைகள்தான் பல்வேறுபட்டவர்களை காணாமலும் போகச் செய்திருக்கிறது. மக்கள் முள்ளிவாய்க்காலில் இருந்து வந்து வவுனியாவிலே இருக்கிற பொழுதெல்லாம் நீங்கள் சரணடையுங்கள், உங்களை விடுவிக்கிறோம் என ஒலிபெருக்கி மூலம் அறிவித்து இராணுவத்தினரிடம் நேரடியாக ஒப்படைக்கப்பட்ட பல பேருடைய நிலைமை கேள்விக்குறியாகவே இன்றும் காணப்படுகின்றது. இதனை கண்டுபிடிப்பதற்காகத்தான் அரசாங்கம் அப்பொழுது இருந்த மஹிந்த ராஜபக்சனுடைய அரசாங்கம் முதன் முதல் ஒரு நல்லிணக்க ஆணைக்குழுவை எல்எல்ஆர்சியை உருவாக்கியிருந்தது. ஆனால் இந்த நல்லிணக்க ஆணைக்குழு அந்த நேரத்திலே இராணுவ புலனாய்வாளர்களாலும் போலீஸ் புலனாய்வாளர்களாலும் ஏனைய இலங்கையினுடைய புலனாய்வாளர்களால் அந்த மக்கள் சென்று சுதந்திரமாக தங்களுடைய வாக்குமூலங்களை அளிக்க முடியாதவாறு தெருக்களிலே தடுக்கப்பட்டார்கள். ஒரு இடத்திலே வாக்குமூலம் அளிக்கப்படுகிறது என்றால் இன்னொரு இடத்திலே கொட்டகைகள் அமைக்கப்பட்டு இங்கேதான் அவ்வாறு வாக்குமூலம் பெறப்படுகிறது என கூறி அந்த மக்களுடைய வாக்குமூலங்கள் எல்லாம் வேறு திசைகளுக்கு சிதறடிக்கப்பட்டது. இவ்வாறான நிலைமையிலும் கூட அந்த நல்லிணக்க ஆணைக்குழுவினுடைய இருந்த நீதிபதிகள் கொடுத்த அறிக்கையிலே பல 200 மேற்பட்ட விடயங்கள் சொல்லப்பட்டது. அதில் முக்கியமாக 4 விடயங்கள் சொல்லப்பட்டது, இந்த நாட்டிலே ஒரு இன ரீதியான யுத்தம் நடந்திருக்கிறது, அதில் இந்த மக்கள் கொன்றொழிக்கப்பட்டிருக்கிறார்கள், அவர்களுக்கு நீதி விசாரணை வேண்டும், அதே நேரம் இந்த நாட்டிலே ஒரு இனப்பிரச்சனை இருக்கிறது, அது தீர்க்கப்பட வேண்டும், இந்த நாட்டிலே நடந்திருக்கிற பிரச்சனைகளுக்கான தீர்வை சரியான முறையில் அணுகப்பட வேண்டும் என்ற விடயங்களை கூட அந்த அரசாங்கம் ஒரு கிஞ்சித்தும் தன்னுடைய கவனத்தில் எடுக்கவில்லை. அதற்கு பின்னரும் அதனை ஏமாற்றுவதற்காக ஜனாதிபதி ஆணைக்குழுவை உருவாக்கினார்கள். பரணகம நீதிபதி பரணகம தலைமையிலே ஜனாதிபதி ஆணைக்குழு உருவாக்கப்பட்டது. இந்த ஜனாதிபதி ஆணைக்குழுவும் மக்களிடம் சென்று உங்களுக்கு ஆடு தரவா கோழி தரவா என்று ஒரு இலக்காரமாக அந்த விசாரணைகளை மேற்கொண்டார்களே தவிர சரியான முறையில் நீதியை தரவில்லை. இவற்றையெல்லாம் கடந்துதான் 2015 2011 இருந்து 15 வரை ஜெனீவாவினுடைய ஐக்கிய நாடுகள் மனித உரிமைகள் ஆணையத்தினுடைய தொடர் தீர்மானங்களுக்கு அமைவாக 2015 செப்டம்பர் மாதம் 31 கீழ் இலங்கை ஏற்றுக்கொண்டது சகல விடயங்களை. அப்பொழுது வெளிநாட்டு அமைச்சராக இருந்த மங்கள சமரவீர அவர்கள் நாங்கள் இங்கே காரியாலயம் அமைக்கிறோம், காணாமல் போன மக்களுக்கு உடனடி தீர்வை கொண்டு வருகிறோம், அவர்களுக்கான தீர்வை கண்டுபிடித்து காணாமல் ஆக்கப்பட்டவர்களை நாங்கள் நிறுத்தி அவர்களுக்கான பிள்ளைகளை ஒப்படைக்கிறோம், நீதியை வழங்குகிறோம் என்று கூறினார்கள். ஆனால் இன்று வரை 2.5 வருடங்களை கடந்தும் இதுவரை அந்த நீதி நிலைநாட்டப்படவில்லை. ஆனால் இன்றைய நாள் இந்த சட்டம் விவாதிக்கப்படுகிறது, ஆணையாளர்கள் நியமிக்கப்பட்டிருக்கிறார்கள், எங்கே இந்த அலுவலகம் அமையும், கொழும்பிலே இந்த அலுவலகம் அமைந்தால் வடக்கிலும் கிழக்கிலும் இருக்கின்றவர்கள் எவ்வாறு கொழும்பிலே வந்து இதற்குரிய சாட்சியங்களையும் தங்களுடைய விடயங்களையும் முன்வைப்பார்கள். எனவே ஒவ்வொரு வடக்கிலும் கிழக்கிலும் குறைந்தது 4 காணாமல் போனோருக்கான அலுவலகங்களாவது நிறுவப்பட்டு அந்த மக்கள் சுதந்திரமாக யாருடைய இடைஞ்சலும் இல்லாமல், குறிப்பாக புலனாய்வுத்துறையினுடைய இடைஞ்சல்கள் இல்லாமல் ஒரு சர்வதேச மேற்பார்வையோடு தங்களுடைய சாட்சியங்களை அவர்கள் முன்வைக்க வேண்டும். மிக மிக குறிப்பாக கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இங்கே ஒரு சர்வதேசத்தினுடைய கவனிப்பு மிக முக்கியம். குறிப்பாக அமெரிக்கா இந்த விடயத்திலே தன்னுடைய கூடிய கரிசனையை செலுத்த வேண்டும், பிரித்தானியா தன்னுடைய கரிசனையை செலுத்த வேண்டும், இந்தியா தன்னுடைய பங்களிப்பை வழங்க வேண்டும், ஐரோப்பிய நாடுகள் இதிலே ஒரு வெளிப்படையான விசாரணை நடைபெறுவதற்கு, பாதிக்கப்பட்ட மக்கள் ஃபயர்சோன் என்று சொல்லப்படுகிற போர் நிறுத்தம் செய்யப்பட்ட அந்த வலயங்களுக்குள் செல்றுங்கள் என்று கூறி கொல்லப்பட்ட மக்களுக்கு காணாமல் ஆக்கப்பட்டவர்களுக்கு நீதி கிடைப்பதற்கு இன்றும் கூட தொடர்ந்து 2 ஆண்டுகளை முடித்து இன்றும் கூட தங்களுடைய பிள்ளைகளை ஒப்படைத்த பெற்றோர்கள், கணவனை ஒப்படைத்த மனைவிமார்கள், தங்களுடைய பெற்றோர் தாய் தந்தை ஒப்படைத்த பிள்ளைகள் இவர்கள் தொடர்ந்து போராடி கொண்டிருக்கிறார்கள். ஒரு வருடம் முடிந்திருக்கிறது. இந்த நாட்டில் யாருடைய கண்ணிலும் படாமல், யாரும் அவர்களுக்கு நீதி வழங்காமல் அவர்கள் தொடர்ந்து போராடி கொண்டிருப்பது இந்த நாட்டினுடைய ஒரு நியாயமாக இருக்காது. ஆகவேதான் நான் குறிப்பிடுகிறேன், இவர்களுக்கு நீதி கிடைக்க வேண்டுமானால் இது ஒரு சர்வதேசத்தினுடைய மேற்பார்வையோடு, சர்வதேச சமூகத்தினுடைய பிரசன்னத்தோடு இந்த நீதி விசாரிக்கப்பட வேண்டும், நியாயம் வழங்கப்பட வேண்டும். ஐரோப்பிய நாடுகள், அமெரிக்கா இந்த விடயங்களிலே தங்களுடைய கரிசனையை இன்னும் மேலும் மேலும் கூடுதலாக கொண்டு வரப்பட வேண்டும் என்பதைத்தான் நாங்கள் இந்த இடத்திலே வலியுறுத்துகிறோம். மிக முக்கியமாக இவ்வாறு காணாமல் போனவர்களுடைய குடும்பங்களுடைய நீதி, குறிப்பாக பிரான்சிஸ் ஃபாதருடைய தலைமையிலே 48 மேற்பட்டவர்கள் சரணடைந்திருந்தார்கள். அவர்களை கொண்டு சென்ற வாகனம் எங்கே? அவர்கள் எங்கே? விடுதலை புலிகளுடைய மூத்த உறுப்பினர் பாலகுமார் அவருடைய மகன் உள்ளுக்கு வந்ததற்கான அடையாளங்கள் இருக்கின்றன. அவ்வந்த அடையாளங்களை பல லங்கா கார்டியன் பத்திரிகை வெளியிட்டது. பிரான்சிஸ் கரிசன் பிபிசியினுடைய செய்தியாளர் தன்னுடைய ட்விட்டரில் வெளியிட்டிருந்தார். இவையெல்லாம் நடந்தும் கூட இந்த நாட்டில் நீதி கிடைக்கவில்லை. சரணடைந்த புலித்தேவனும் அவர்களோடு சென்ற அரசியல் பொறுப்பாளர் நடேசனும் கொல்லப்பட்டார்கள். இவ்வாறான பெரிய அநியாயங்கள் இந்த நாட்டில் நடந்தது. மிக கொடூரமாக ஒடுக்கப்பட்ட அந்த யுத்தம், கொடூரமாக நடத்தப்பட்ட அந்த யுத்தம், அந்த மக்கள் மீது புரியப்பட்ட யுத்த குற்றங்கள், மன்னாராயர் ராயப்பு யோசப் அவர்கள் குறிப்பிட்டது போல 140,000 மேற்பட்டவர்கள் 2009 காணாமல் போயும் கொல்லப்பட்டும் இருக்கிறார்கள். அதற்கான நீதி வேண்டுமென்றால் இது ஒரு சர்வதேச தரத்தோடு எவ்வாறு 2015 செப்டம்பர் மாதம் அரசாங்கம் ஏற்றுக்கொண்டதோ, நாங்கள் சட்ட வல்லுநர்களை, சட்ட சர்வதேச நீதியாளர்களை, சர்வதேச சட்ட வல்லுநர்களை, சர்வதேச உதவிகளை நாங்கள் ஏற்றுக்கொள்கிறோம் என்ற அந்த நிலைப்பாட்டோடு அரசாங்கம் இதனை விசாரித்து நீதியை இந்த மக்களுக்கு வழங்க.